මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ටංග ශීලයේ සමාදන් වෙන්න සූදානම්. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සම්බුතා, තේයන්ති අච්චුතං ඨානං යත්ථ ගන්්වාන සෝචරේති. සදහවත් පින්නතුනි, කළගුණ සැලකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසලකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක්, දුෂ්ටයෙක් හැටියටයි.
කෘතඥතාව ලෝකේ ඊටාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය තුනින් ඔප්නං වල මූර්තිමත් කරන්නට බොහොම අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථා යොදාගත්තා මූර්තිමත් කරලා ලෝකයාට පෙන්වුම් කරන්න. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවත් ඒ වගේ අවස්ථාවක්. බුදු පියාණන් වහන්සේ සාකේත නුවර සමීපයේ අංජන වනයේ වැඩ වාසය කරන කාලයේ එක දවසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන නගරයට පිණ්ඩපාතේ වඩිනවා. ඒ වඩින වෙලාවේදී නගරයෙන් පිටතට එන මහලු බමුණෙක් බුදු පියාණන් වහන්සේ දැකලා වැඳ වැටිලා බිම වැටිලා පිටිපතුල් තදින් අල්ලගෙන, "ඇයි පුතේ මෙච්චර කාලයක් මේ අපි දකින්නවත් ආවේ නැත්තේ? දරුවෝ දූ දරුවෝ වුණාම අම්මලා තාත්තලාට සලකන්න එපාද? දැන් ඉතින් මං දැක්කා කො අම්මා තාම දැක්කේ නෑ. එන්න එන්න අම්මා මමත් දකින්න කියලා මේ බුදු පියාණන් වහන්සේ කඳවාගෙන ඒ තමන්ගේ ගෙදරට එක්කගෙන ගියා. සංඝයා වහන්සේලාත් ඒක වැඩියා. එතකොට බුදු පියාණන් වහන්සේ ආසනයේ වැඩ හිටියට පස්සේ ඒ බැමිණියත් ඇවිල්ලා වැඳලා, "කො පුතාලා ඉතින් අම්මලා තාත්තලා වයස්ගත වුණාම රැක බලා ගන්න එපා. ඇයි මෙච්චර කාලයක් අපි දකින්න ආවේ නැත්තේ? කොහේ ගිහින් හිටියද?" කියලා ඊළඟට තමන්ගේ දරුවන්ට දූ දරුවන්ටත් කතා කරනවා. "පුතාලා එන්න, මෙන්න අයියා ඇවිත් ඉන්නවා වඳින්න" කියලා. ඒ දරුවොත් ඇවිල්ලා වැඳා. ඊළඟට මේ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා, "හැමදාම මගේ නිවසේට ඇවිල්ලා පිණ්ඩපාතේ වඳින්න" කියලා. බුදු පියාණන් වහන්සේ එනවා වදාලා, "බුදුවරු එහෙම එක තැනකටම වඩින්නේ නැත. එහෙනම් ස්වාමීනි, මේ දානයට ආරාධනා කරන්න එන අය අපේ ගෙදරටත් යොමු කරන්න" කියලා ඉල්ලීමක් කළා බුදු පියාණන් වහන්සේ ඒකට එකඟව. ඊට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා සඳහා එන හැම දිනාටම කියනවා, "අන්න අසුවල් බ්‍රාහ්මණයාගේ ගෙදරටත් ගිහින් කියන්න" කියලා. එහෙම දැනුවාට පස්සේ හෙට දවසට දානය තියෙනවා කියලා කිව්වහම බමුණා බුදු පියාණන් වහන්සේ ගැන විශේෂයෙන් සැලකලා ආහාර පාන සූදානම් කරගෙන එනවා. ඒ දාන බලට වෙනම විශේෂ ආරාධනාවක් නැති හැම අවස්ථාවකම බුදු පියාණන් වහන්සේ මේ බමුණගේ ගෙදරට වැඩම කළා. ඉතින් ওই විදියට දන් පින් කරමින් භාවනා කරමින් මේ බ්‍රාහ්මණ යුවළ මේ මහලු බ්‍රාහ්මණයාත් ගැමිණියත් අනාගාමී තත්ත්වයේ දක්වාම මාර්ගඵල ලැබුවා. මේ අතරේ සංඝයා වහන්සේලා කතා කරනවා, "මේ බ්‍රාහ්මණය දන්නව නේද බුදු පියාණන් වහන්සේගේ පියාණන් සුද්ධෝදන රජුරුව බවත් මහා මායා මිස මව් බවත්? ඇයි මෙහෙම මේ විදියට තමන්ගේ පුතා කියලා ආමන්ත්‍රණය කළේ?" බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා අතර මේ කතාව අහලා, "කුමක්ද මහණෙනි කතා කරන්නේ" කියලා සොයලා ඊළඟට ප්‍රකාශ කළා, "මහණෙනි, මේ බමුණු යුවළ තමන්ගේ පුතාටම තමයි පුතා කියලා කියන්නේ" කියලා අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. මේ බ්‍රාහ්මණයා නොකඩවා ಜಾති 100ක්ම මගේ පියාණන් වෙලා හිටියා, නොකඩවා ಜಾති 500ක්ම මගේ පියාණන් වෙලා හිටියා, ඊළඟට ඒ වගේම තවත් ಜಾති 500ක් සුළු පියා එහෙම නැත්නම් බාප්පා වෙලා හිටියා, තවත් ಜಾති 500ක් ලොකු තාත්තා එහෙම නැත්නම් මහප්පා වෙලා හිටියා, ඊළඟට මේ බැමිණියත් ಜಾති 500ක් නොකඩවා මගේ මව් වෙලා හිටියා, තවත් ಜಾති 500ක් පුංචි අම්මා වෙලා, තවත් ಜಾති 500ක් ලොකු අම්මා වෙලා, ඔය විදිහට ඒ ඥාතිත්වය නිසායි මෙන්න මේ විදිහට හැසිරෙන්නේ කියලා ඒ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. තවත් ධාතහ දෙකකින් වදාලා මේක පිළිබඳව තිබෙන ධර්මතාව, යම් කෙනෙකු තුල විශේෂ අල්මක් ඇති වෙනවා නම්, ප්‍රසාදයක් ඇති වෙනවා නම්, කලින් නොදුටු පුද්ගලයා පිළිබඳව පවා විශ්වාස කිරීමෙහි වරදක් නැත. මොකද ධර්මතාව හැටියට ප්‍රකාශ කරනවා, "පුබ්බේව සම්නිවාසේන පච්චුප්පන්න හිතේනවා එවං තං ජායතේ පේමං උප්පලංව යතෝදකේ" කියලා. කලින් එක්ව වාසය කිරීමෙන් හෝ පසුව ඇති වූ ඇල්මක් නිසා හෝ ජලෙහි මානිල් මලක් ඇති වෙන වගේ ප්‍රේමය ඇල්ම ඇති වෙනවා කියලා, ඒ විදිහේ ධර්මතාවක් සාංසාරික වශයෙන් සම්බන්ධය නිසා ඇති වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඊළඟට ඒ විදිහට 3 මාසයක් විතර ගත කරනකොට මේ දෙන්න රහත් වුණා. අන්තිමට රහත් වෙලා පිරිනිවන් පෑවා. මේකටම පිරිනිවන් පෑව නිසා මේ මිනිස්සුන් එකතු වෙලා බොහොම ගෞරවයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ මව්පියන් කියන ඒ හැඟීමත් ඇතිව එකටම අරගෙන ගියා ආදාහනය කරන්න. ඊළඟට එතන විශේෂත්වය තියන්නේ ඒ ආදාහනය කරන තැනට බුදු පියාණන් උත්සංගයා වහන්සේලා සමග වැඩියා. වැඩලා ඒ ළඟ ශාලාවක වැඩ හිටියා. වැඩ සිටින අවස්ථාවේ ඒ ගමේ ඒ අසරේ මිනිස්සුන් ඇවිල්ලා අර සාමාන්‍යයෙන් අවමගුල අවස්ථාවක ශෝක ප්‍රකාශ කරන්න වගේ බුදු පියාණන් වහන්සේ අස්වසනවා. ස්වාමීනි මේ මව්පියන් නැති වුණා කියලා කනගාටු වෙන්න එපා කියලා ඒ විදිහට ආස්වාදන අස්සසූ බවත් සඳහන් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍යතාව මහලු වයස ඊළඟට මරණය ඒ නිසා ලෝකයේ අතහැරීමට යාමට සිදුවන බව ඒ විදිහ කාරණා නොඇල්ම මේ සියල්ල අතහැරීමට සිදුවන සිදුවීම නිසා අපතුල නොඇල්ම ඇති කරගත යුතු බව කියන ඒ කාරණා පෙන්눔 කරමින් මරණ අවස්ථාවට ගැලපෙන ගාථා 10කින් යුක්ත එක්තරා සූත්‍ර දේශනාවක් ඒ අවස්ථාවේ කළ ජරා සූත්‍රයේ නමින් ඔය සුත්තිනිපාති කියන ධර්ම ග්‍රන්ථයෙහිම සඳහන් වෙනවා. ඉතින් ඊළඟට ඒ සියල්ල ඉම වුණාට පස්සේ සංඝයා වහන්සේලා අතර ඒත් කතාවක් ඇති වෙනවා මේ බ්‍රාහ්මණ යුවල කොහෙද උපන්නේ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ වගේ මුනිවරුන්ට නැවත උත්පත්තියක් දක්වන්න බෑ කියලා. ඒ කාරණේ ප්‍රකාශ කිරීමිනුයි අපි අර කරමිනුයි අපි අර මුලින් මාතෘකා කළ ධාතහා ධර්මීය වදාලේ අහිංසකා යේ මුනයෝ නිච්ඡං කායේන සංගුතා තේ යන්ති අච්චුතං ඨානං යත්ථ ගන්්ත්වා නසෝචරේ. නිතරම කයින් සංවර වූ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝක නොකරද්ද අන්න එබඳු වූ ගිලිහිනොයනන්දමේ ස්ථාවර තැනකට ගිලිහිනොයනන්දමේ තැනකට පත්වෙත්. ඒ කියන්නේ නිවනට පත්වෙත් කියන එකයි එතනින් අදහස් කරන්නේ. අචුතං ඨාණං කියලා එතන දක්වලා තිබෙන්නේ චුත නොවන තැන ගිලිහිනොයන තැන හැටියට හඳුන්වලා තියෙන නිවන කියලා ඒ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාලා. ඒකට කථාන්තරයේ දිහා බලනකොට මේ පින්නතුන්ට සමහර විට පුදුම හිතෙන්න පුළුවන්. මේ කතාවෙත් එක්තරා අහිංසක අව්‍යාජ බවක් තිබෙනවා. මේ බ්‍රාහ්මණින්ගේ හැසිරීමත් ඒ අනුව බුදු පියාණන් වහන්සේ ඒකට දක්ව ප්‍රතිචාරයක්. ඉතින් මේ තුලින් අපි ප්‍රධාන වශයෙන්ම ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ තුල තිබුණු ඒ අර මෞපිය උපස්ථානය පිළිබඳ එහෙම නැත්නම් කෘතඥතාව පිළිබඳ ගුණයයි ශ්‍රේෂ්ඨ ගුණයයි. අර බමුණත් බැමිණියත් අර විදියට තමන්ට පුත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරනකොට බුදු පියාණන් වහන්සේ නෑ නෑ මගේ පියා මෙහෙමයි සුද්ධෝදන රජුලෝ කියලා එහෙම කිව්වේ නෑ. ඒ අවස්ථාවේ ඒ අයගේ පුත්‍ර ස්නේහයට ගැළපෙන ආකාරයට මහා කරුණාවෙන් එක ඉවසා වදාලා ඇත්ත වශයෙන්ම මේ පින්නතුන්න ඔය දන්නවා ජාති ස්මරණ ඥානීය කියන එක වශී නිද්‍රාවට පත් කළ ඇතැම් අය ඒව මතු කරලා ගන්නවා. වශී නිද්‍රාවෙන් ඒ අතීත ස්මරණයන් මතු වුණාම හරියට අතීත ජීවිත විදියටම ඒ අය ක්‍රියා කරනවා දකින්න ලැබෙනවා. දැන් මෙතන අපිට හිතා ගන්න තියෙන්නේ මේ බමුණාත් බැමිණියත් ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ දර්ශනයෙන්ම වශී වෙන්න ඇති. ඒ දීර්ඝ පුත්‍ර ස්නේහ නිසා ඒ වෙලාවට පොඩි අමතක වීමකින් වගේ මහපු වෙයි. නමුත් එතන අහිංසක අව්‍යාජ බවක් තිබෙනවා ඒ හැසිරීම තුළ. තමන්ගේම දරුව හැටියටම වගේ සලකලා ආමන්ත්‍රණය කළේ. ඒ සියල්ලත් බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ඉවසා වදාළ වගේම ඒ තුලින් ඊළඟට මෞපිය උපස්ථානය කිරීමේ අවස්ථාවත් මතු කරගත්තා. දැන් පින්නතුනි මෞපිය උපස්ථානය කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මෞපියන්ට අත්පහමී වර කරමින් ආහාර පාන ගිලම් බෙහෙත් හේත ආදිය සපයමින් වතාවත් කරමින් වැඳුම් පිදුම් කරමින් මේ කරන උපස්ථානයයි අපි මෞපිය උපස්ථානය හැටියට සැලකන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාරලා තිබෙනවා ඊටත් වඩා ඉහළ මට්ටමේ මෞපිය උපස්ථානයක්. ඒ සූත්‍ර දේශනාවෙ මෙන්න මෙහිම සඳහන් වෙනවා මහණෙනි ලෝකයේ දෙන්නෙකුට කළගුණ සලකලා නිම කරන්නට බෑ. කවුද? මවටත් පියටත් පියාටත්. අවුරුදු 100ක් ජීවත් වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගේ දෙමව්පියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපොරොත්තු වෙන මව්පියන් දෙදෙනා ඒ ඊටාත්ම ජරා ජීර්ණ වූ මව්පිය දෙදෙනා දෙවුරේ ඉඳ සිටුවාගෙන ඉඳුවාගෙන ඒ අයගේ මල මුත්‍ර ශුද්ධ කරමින් අවුරුදු 100ක් සියලුම වතාවත් කරමින් ඇඟිලිම් ආදීයේ උපස්ථාන කරමින් අවුරුදු 100ක් අරගෙන ගියත් ඒත් බෑ මව්පියන් කළ දෙයට ප්‍රතිපකාර කළා නිම කරන්න. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා මහණෙනි යම් කිසි පුත්‍රයෙක් තමන්ගේ මවත් පියාත් මේ සත්‍රුවණින් පිරුණු මහ පොළවේ අධිපතිකමට චක්‍රවර්ති රාජ්‍යයට එපත් කළා. එහෙම නැත්නම් ඒ ගොළවටම අධිපති රජකමටපත් කළත් ඒත් බෑට සෑහෙන පමණ මව්පියන්ට ඒ ණය ගෙවන්න. මොකද ඒකට හේතුව මව්පියෝ කියන්නේ දූ දරුවන් ඇති දැඩි කළ ලෝකීය දක්වාලන ඒ විදිහේ උතුම් සේවයක් කරපු උදව්වක් කරපු කොටසක්. ඊළඟට බුදු පියාණන් වහන්සේ අවසාන වාශයෙන් ප්‍රකාශ කරනවා නමුත් මහණෙනි යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැති තමන්ගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවනවා නම් සීල සම්පත්තිය නැති මව්පියන් සීල සම්පත්තියෙහි පිහිටුවනවා නම් ත්‍යාග සම්පත්තිය නැති මව්පියන් එහෙම නැත්නම් මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවනවා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් අන්නේ පුත්‍රයා මව්පියන්ට කළ ගුණ සැලකුවා පමණක් නොවේ සෑහෙන පමණ කළගුණ සැලකුවා පමණක් නොවේ, පමණටත් වඩා කළගුණ සැලකුවා වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ වදාලා. එතකොට අන්නේ ඒ මෞපිය උපස්ථානය පිළිබඳ ශ්‍රේෂ්ඨ සංකල්පය අනුව බලනකොට බුදු පියාණන් වහන්සේ කළෙත් ඒකයි. අර තුන් මාසයක් ඒ වෙනුවෙන්ම වෙන් වෙලා ඒ බ්‍රාහ්මණයාගේ විශේෂ ඉල්ලීම් වලට ඉඩ සලසමින් සෑහෙන පමණ ඒ දාණයෙන් අර දැන් අර කිව්වාගේ ශ්‍රද්ධාවෙන් වැඩෙන්න ඉඩ සැලසුවා. ශ්‍රද්ධාවෙන් ඊළඟට ඒ වගේම ශීල සම්පත්තිය අපිට හිතා ගන්න පුළුවන්, ත්‍යාග සම්පත්තිය පරිත්‍යාග කරන්න ඉඩ සැලසුවා. අවසාන වශයෙන් ධර්ම දේශනා වශයෙන් ප්‍රඥා සම්පත්තියක් මතු කරලා දීලා අන්තිමට ගිහිගෙ ඉඳගෙනම රහත් කළා ඒ දෙදෙනා. අර සුද්ධෝදන රජුණන් හා සම්බන්ධ කතාන්තරය වගේ අපිට දැන් සමහර විට සැක හිතෙනවා. අපි හිතා ගන්න ඕන සාංශාරික වශයෙන් බෝධිසත්ව කෙනෙක් ඇති දැඩි කිරීම කියන එකම විශාල මහා පාරමී පිරෙන පින්කමක් බව හිතා ගන්න පුළුවන්. ඒ විශේෂ පුද්ගලයින් මේ ජීවිතයේ බමුණු යුලක් හැටියට හිටියට මහා පුණ්‍යස්කන්ධයක් තිබුණු නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර විදියට මෝපියන්ට තුන් මාසයක් ඇතුළත මාර්ගඵල සාමාන්‍ය මාර්ගඵල පමණක් නෙවෙයි අන්තිමට රහත් තත්ත්වය දක්වාම ගෙනියා. ඉතින් අපට මේ මෞපිය උපස්ථානය ගැන හිතන කොටත් ඒ බුදු පියාණන් වහන්සේ දුන්න ආදර්ශය ඉතාමත්ම වටිනවා. දැන් මේ කාලේ නම් දැන් බුදු පියාණන් අපි කිව්වා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ අර වඳින පුදන අවස්ථාවේ කිව්වේ නෑ ඔයගොල්ලෝ නෙවෙයි මගේ මෞපියෝ කියලා. නමුත් මේ කාලේ සමහර විට සත්‍ය ප්‍රවෘත්ති අපට අසන්නට ලැබෙනවා. සමහර මෞපියන් බොහොම වියපහදම් කරලා දුකසේ තමන්ගේ දරුවෙකු ඇති දැඩි කරනවා උගන්නලා නිරතර දක්වාම ඒ දිනුව සලසා දෙනවා. නමුත් ඒ පුත්‍රයා සමහර විට ලොකු කාර්යාලයක ලොකු කුටුවක ඉන්න අවස්ථාවේ තමන්ගේ පියාණන් පැමිණියාම ඒ තමන්ගේ මිත්‍රයන්ට හඳුන්වලා දෙන්නේ මේ ගමේ ගොඩේ කවුරු හරි මියන් හඳුන්වන මිනිහෙක් කියලා. අන්න ඒ විදිහට තමන්ගේ මෞපියන් හඳුන්වා දීමට පවා මැලි වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. ලෝකයේ කෘතඥතාවය කතඤ්ඤෝ කතවේදී කියන වචන දෙකක්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කතඤ්ඤෝ කියන්නේ කළගුණ දත්, කළගුණ දන්නවා. කතවේදී කියලා කියන්නේ කළගුණ සලකනවා. කළගුණ ඒ කියන්නේ දැන් සමහරුන්ට කළගුණ අමතක වෙනවා ඉක්මනින්ම. යම් කිසි කෙනෙක් Tamanට උදව්වක් කළ බව පවා අමතක වෙනවා. තවත් කෙනෙක් ඒක මතකයි නමුත් ඒක ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒකට ප්‍රතිඋපකාර කරන්න කැමති නැහැ. ඒකට යොමු වෙන්නේ නැහැ. දැන් කතඤ්ඤෝ කතවේදී කියන ඒ ගුණ දෙකම ඇති කෙනා තමයි ලෝකයේ දුර්ලභය වගේම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙතෙන් දිගලෙත් ඒකයි තමන්ට කළ උදව්වත් සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළ ඒ සංසාරික ජීවිතයේ තමන්ට මෞපියන් වෙලා සිටි බව. ඉතින් ඊළඟට ඒකට ගැළපෙන ආකාරයට ඉහළම උපස්ථානීය බුදු පියාණන් වහන්සේ මෙතන කළ බව පෙන්වනවා අපට. එයින් අපට මේ බුද්ධ චරිතයෙන්ම වටිනා ආදර්ශයක් මේ කථාන්තරය තුළින් ලැබෙනවා. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ අවමංගල අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ සූත්‍ර දේශනාවත් අත් වශයෙන් ගාථා වලින් ඒක සඳහන් වෙන්නේ. ඒ ගාථාව හරියටම අවමංගල අවස්ථාවකට සුසු අන්දමේ ඒකට ගැළපෙන වෘත්තයකින් තාලයකින්ම ගෙතුණු මහ පුදුම විදියේ ගාථා පෙළක් ගැඹුරු අර්ථ ඇති. අද පවා සංඝයා වහන්සේලා අවමංගල අවස්ථාවල් වල මේ සූත්‍රයේ ඇතැම් ගාථා උපකාර කරගන්නවා. දැන් මේ ගාථා පෙළ අරමෙන්නේ ඒ ගාථාව තුලින් මේ හිතා ගන්න පුළුවන්. දැන් සමහර විට ඔය මම අවමංගල අවස්ථාවල් වල සිංහාරං හඬක් වගේ යම් කිසි ශෝකී වෘත්තයක් හිත ඒ පැත්තට නැඹුරු වෙන විදියක් ඒ ගාථාවේ තිබෙනවා. අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි ජීවති යෝඛෝපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාති නීයති කියලා ඒ විදිහට දක්වනවා. අප්පං වත ජීවිතං ඉදං මේ ජීවිතය ඉතාමත්ම අල්පයි, බොහොම කෙටි කාලයක් පවතින දෙයක්, සුළු දෙයක්. ඕරං වස්ස සතාපි මීයති අවුරුදු 100කටත් අඩු කාලයකදී කෙනෙක් මිය යනවා. යෝචේපි අතිච්ච ජීවති යම් කිසි කෙනෙක් ඊට වැඩියෙන් කාලයක් ඊට වැඩි කාලයක් සිටිනව නම් අවුරුදු 100කට වැඩි කාලයක් සිටිනව නම් අතකෝසෝ ජරසාපි මීයති ඒ තැනැත්ත කොහොම හරි ජරාව නිසා මහලු වයස නිසා හෝ මැරෙනවා. ඉතින් ඒ වගේම ඒ ගාථාවල සාමාන්‍ය අර්ථ වශයෙන් කියතොත් ඒ ගාථාවල ගැබ් වෙන අදහස් සමූහය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකම මේ ලෝකයේ සත්වයා මම යමාගේ කියාගත්තු වස්තුන් නිසා ශෝකයට පැමිණෙනවා. ඒ වගේම තමන් කියලා අල්ලගත්තු එකක්වත් ඒවා නිත්‍ය නැහැ. ඒවා අන්තිමේදී මරණය අවස්ථාවේදී අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒවායේ ස්වභාවය අතහැරීමමයි. ඒවායේ අතහැරෙන්න වෙන ස්වභාවයයි. ඊළඟට ඒ වගේම දක්වනවා යම් කිසි මිනිසියෙක් නිින්දෙන් පිබිදුනාට පස්සේ හීනෙන් දුටු කෙනෙකුන් නැවත හමු වෙන්නේ දකින්න ලැබෙනවා වගේ මිය පරලොව ගිය පුද්ගලයා තමන්ට දකින්න ලැබෙන්නේ නැත. ඒ වගේම දැන් අපට අසන්ට දකින්න ලැබෙන නම් වලින් හැඳින්වෙන අය මිය ගියාට පස්සේ අන්තිම නාම මාත්‍රයේ පමණයි ඉතුරු. ඔන්න ඔය තත්ත්වය නිසා මේ ලෝකයා යම් කිසි දෙයක් මම යමාගේ කියලා එහෙම හැඟීමක් ඇති කරගත්තොත් ඒ තැනැත්තාට මසුරුකම ඒ වගේම ශෝක බැලපීම ආදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මරණය නිසා. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ ප්‍රිය අප්‍රිය කියන ඒ දෙකම නැතිව ප්‍රිය කෙනෙකු ප්‍රිය හැටියටවත් අප්‍රිය හැටියටවත් සලකන්නේ නැතුව උපේක්ෂාවට සිත ගේන්න කියලා. අන්න ඒ තත්වයයි ඒ ගාථා පෙර ඉවර වෙන්නේ නිවනට හිත යොමු කළා. ඒකට ඉතාමත්ම අලංකාර උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වනවා. සාමාන්‍යයෙන් ඔය පියුමේ උපමාව තමයි බුදු පියාණන් වහන්සේ මේ නොඇල්ම පිළිබඳව දක්වන්නේ. උද බින්දු යථාපි පොක්ඛරේ පදුමේ වාරි යථා නෙලිප්පති එවං මුනි නෝපලිප්පති යද්දං දිඨ සුතම් මුතේසුවා. නෙළුම් පෙත්තක වතුර බින්දුවක් වැටුනහම ඒක ඇලෙන්නේ නැහැ, ඒක පෙරලලා යනවා මිසක්. ඒ වගේම නෙළුම් කොලේත් වතුර රඳන්නේ නැහැ. අන්න ඒ ගුණය ඒ ස්වභාවයටම දුටු ඇසු දුටු හැම දෙයක් පිළිබඳව නොඇල්ම ඇති කරගන්නේ. ඒ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ විරාගී ජීවිතයේ අවසාන කෙළවර අරහත්ත්වය දක්වාම මේ දේශනාව තුලින් අරගෙන ගියා. අන්න එතකොට ඒ ජරා සූත්‍රය තුලින් එතන තිබෙනවා අවමංගල මරණ සතිය දිනු කරගන්න වටිනා කාරණා රාශියක්. මරණ සතිය කියලා කියන්නේ මරණය අපි කවුරුත් මරණය සිහිපත් කරනවා. මරණය සිහිපත් ගැනීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ ජීවිතයේ තුල අපි අල්ලගෙන සිටින හැම දෙයක් පිළිබඳව ඇති දැඩි ඇල්ම කවදා හෝ මේක අතහරින්න වෙනවා කියන හැඟීම තුලින් ඒ ඇල්ම ඒ දැඩි බන්ධනය ඒක ලිහිල් කරගන්න උත්සාහ කරනවා. ඒක ලිහිල් වෙනවා නිතර මතක් වෙනවා නම් අපි මේව කවදා හරි අතහැරලා යනවා කියලා. අන්න ඒකයි මේ ගාථාවලින් විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. එතකොට අර කතාවේ කියවුණා අර සාමාන්‍ය මිනිසෙයින් දැන් සාමාන්‍යයෙන් අපි අවමඟුල් තැනකට ගියාම සිරිත් වශයෙන් මේ ඥාතීන්ට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේ ඒ අතීත චාරිත්‍ය නිසා නැති මිනිසුනුත් අර බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හිතන්නේ නැති සමාවිත බුදු පියාණන් වහන්සේ මව්පියන් මිය ගිය නිසා ශෝකයටපත් වෙලා වෙන්නේ නැති මේ ආවේ කියලා. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දෙන්නට වැඩම කළේ වෙන එකකට නෙවෙයි. වෙන පංසුකූලයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. බුදු පියාණන් වහන්සේ එකාතකින් අර මව්පිය උපස්ථානයේ අවසාන කොටස වගේන් චාරිත්‍රයක් හැටියට තවත් පැත්තකින් බලනකොට ගිහිව රහත් වීම කියන ඒ ශ්‍රේෂ්ඨ ඉතාමත් දුර්ලභ සිද්ධියට ගරු කිරීමක් වශයෙන් ධර්මගරුත්වයෙන් තවත් පැත්තකින් බලනකොට අර ඒක හොඳ අවස්ථාවක් කරගත්තා ඒ ලෝකයාට එතන රැස්වුණු සංඝයා වහන්සේලාට ඒ ගිහියන්ටත් හැම දිනාටම මරණ සතියට උපකාර වෙන සියල්ල අතහැරීමේ වටිනාකම පෙන්눔 කරන ගිහි ජීවිතය පිළිබඳව ඇලුම් බැඳුම් කඩලා නික්ඛම්මයට සිත යොමු කරන විදිහේ ධර්ම දේශනාවක් කරන අවස්ථාවක් හැටියට බුදු පියාණන් වහන්සේ උදාගත්තා. බුදු පියාණන් වහන්සේ කරන කියන හැම දෙයක් තුළම අපි ගැඹුරක් දකින්න ඕනේ. ඒ තරම් මහ පුදුමයි බුදු පියාණන් වහන්සේගේ ක්‍රියාකලාපේ බුද්ධ චරිතය තුලින් අපිට හැම එහෙම් පිටින්ම සම්පූර්ණ ආදර්ශයක් වෙන්නේ ඒකයි. ඒක හැම පැත්තක්ම අපි හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. සාමාන්‍ය සිද්ධියක් හැටියටයි පේන්නේ. බුදු පියාණන් වහන්සේ මෙහෙම ආවමඟුල් ගෙදරකට ගියේ මොකටද කියලා. නමුත් මෙතන මහා ගැඹුරක් තිබෙනවා. ඉතින් ඒ ගාථා පෙළේ ගැඹුර වගේම තමයි දැන් අපි විශේෂයෙන් සඳහන් කළා මේ ගාථාවේ තිබෙන අදහස. අහිංසකායේ මුනියෝ නිච්ඡං කායේන සංගුතා තේයන්ති අච්චුතං ඨාණං යත්ථ ගන්්වා නසෝචරේ කියලා. දැන් මෙතන මේ නිවන ගැනයි කියවෙන්නේ. අච්චුතං ඨාණං කියලා කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිවන කියන එක යම්කිසි ලෝකයක් යම්කිසි තැනක් හැටියටයි. දැන් මෙතන තැනක් හැටියට දැක්ුවට මොකද මෙතන මේ කියව මේක ගැඹුරින් තේරුම් ගත යුතුයි. චුත නොවන තැන. චුත නොවන තැන කියලා කියන්නේ චුත වීම කියන අදහසත් එක්කම එන එකක් තමයි. යම්කිසි ග්‍රහණයක් අල්ලා ගැනීමක් ඇති තැනක තමයි චුත වෙන්නේ. එතකොට ග්‍රහණයක් නැති තැනක චුත වීමක් නැහැ, ගිලිහියාමක් නැහැ. නිවන පිළිබඳව දක්වන්නේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා පැතිරෙන ගින්නක් වගේ මේ සංසාර පැවැත්ම, ලැබු ගින්නක් පැතිරෙන්න වගේ. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා වච්චකොත්ත කියලා පරිබ්‍රාජකයෙක්. ඒ පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කුතුහල ශාලා නමින් ඒ කාලේ පැවැත්වුණු යම්කිසි සම්මන්ත්‍රණ ශාලා වගේ තැනැත්තක ඇති වුණු සාකච්ඡාවක්. ඒ එකතු වෙන පරිබ්‍රාජකයන් කියලා කියන ඒ කාලේ සත්‍ය ගවේෂී පිරිසේ තැන ගියා. ඒ අය එකතු වෙලා සාකච්ඡා කරනවා. දැන් ඒ කාලේ බොහොම නම් දරාපු ශාස්ත්‍රවරුන් හැටියට හිටිය පූර්ණ කසව මක්ඛලි ගෝසාල නිගණ්ඨනාත පුත් ආදීන්ගේ ධර්මයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගියාම උපන් තැන ඒ ශාස්ත්‍රවරුන් එකහෙලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඔව් හෝ නෑ හෝ ආදී වශයෙන් යම් කිසි ස්ථිර ප්‍රකාශනයක් උත්තරයක් දෙනවා. ඒ වගේම ඒ ශාසනවල උතුම්ම තත්වයට පැමිණි ශ්‍රාවකයාත් අසුවල් තැන උපන්නා කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. නමුත් මේ ශ්‍රමණ ගෞතමයන් තමන්ගේ සාමාන්‍ය ශ්‍රාවකයා තමන්ගේ ශාසනයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගිය තැන ප්‍රකාශ කරාට මොකද විමුක්ත පුද්ගලයා එහෙම නැත්නම් රහත් වුණු පුද්ගලයා කොතන උපන්නාද කියන එක ගැන හරියට කෙලින් ප්‍රකාශනයක් කරන්නේ නැත. ඒ වෙනුවට මෙන්න මේ විදිහේ දෙයක් කියනවාය. ඒ මියගිය තැනැත්තා එහෙම නැත්නම් සංඝයා වහන්සේ තණ්හාව කපා හැරිය අය, සසරට බැඳී තිබෙන බැමි ඒවා අනිත් පැත්තට හැරෙව්ව අය, මානිය කියන එක හරියාකාර තේරුම් අරගෙන දුක කෙලවර කරාය. අන්න ඒ විදිහේ යම් කිසි වාක්‍යයක් කියන මිසක් අසුවල් තැනට ගියා කියලා කෙනෙකු ප්‍රකාශ කරන්නේ නැත කියලා ඒ විදිහේ තර්කයක් වශයෙන් මේ වච්චිකත් පරිබ්‍රාජික බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ විදිහේ සාකච්ඡාවක් ඇති වුණාය. මේක අහලා මටත් සැක ඇති වුණාය, මේ බුදු පියාණන් වහන්සේ කියන ධර්මය කොහොමද තේරුම් ගන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, වච්ච උපාදානයක් කියලා කියන අල්ලා ගැනීමක් ඇති තැන පමණක් මම උපතක් පෙන්වාලමි, අල්ලා ගැනීමක් නොමැති තැන උපතක් දක්වන්නේ නැත කියලා ඊළඟට උපමාවක් හැටියට දක්වනවා. යම්සේ ගින්නක්, ගින්නකට අල්ලගන්න දරාදී දෙයක් තිබෙනව නම් තමයි ඒක පැතිරෙන්නේ. එහෙම දෙයක් අල්ලගන්න දෙයක් නැති වුනහම ගින්න හැමම නිවිල යනවා. ඉතින් ඔය උපමාව කිව්වහම මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා තව අතුරු ප්‍රශ්නයක් අහනවා. භවත් ගෞතමය, තවය දැන් ගිනි සිලක් ලව් ගින්නක් පැතිරෙන අවස්ථාවක එහෙම ඔය ගිනි සිලක් පුලඟින් තල්ලු වෙලා ඈතට ගියාම ඒකෙදි මොකද්ද අල්ලගන්නේ? ඒකෙදි උපාදානයේ වශයෙන් සිටින්නේ කුමක්ද කියලා ඇසුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒ අවස්ථාවේ වච්ච වාතය හුළඟම තමයි ඒ අවස්ථාවේ උපාදානය වන්නේ. හුළඟ අල්ලලයි ඒ ගිනිසිල ඈතට විහිදින්නේ. ඔන්න ඊළඟට මේ වච්ච ගොත්ත පරිබ්‍රාජකයා මේක ධර්මයට යොමු කළා, ප්‍රශ්නයක් අහනවා. දැන් යම් කිසි සත්වයෙක් මේ කය අතහැරිනවා, මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා, මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා, ඒ අවස්ථාවේදී කෙනෙකුට ඒ තැනැත්තාගේ උපාදානය මොකක්ද? අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒ අවස්ථාවේදී කෙනෙකුට උපාදානය වන්නේ තණ්හාවමයි. තණ්හාවම උපාදානයක් වෙනවා. ඒක සමහරවිට ගැඹුරු අදහසක් එතන කියවෙන්නේ, තණ්හාවම උපාදානය වශයෙන් සිටිනවා කියලා. ඉතින් මෙන්න මේයින් අපට පෙන්නුම් කරනවා මේ පැවැත්ම එහෙම නැත්නම් භවයේ එක එකක් සම්බන්ධ වෙන ආකාරය. නමුත් මෙන්න මේ කාරණිය සමහරුන් වරදවලා අරගෙන මෙතන අන්තරා භවයක් කියලා තියෙනවා කියලා එහෙම මතයකුත් යනවා. නමුත් මෙතන කියවෙන්නේ මේ කය අතහැරියා එක්තරා කයකට පැමිණෙනවා කියලා කියනකොට අපිට තේරෙනවා ඒක දැන් එහෙම නැත්නම් කියන්න තියුණා මේ කය අතහැරියා අනෙක් කයකට පැමිණෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට තියෙන එක්තරා කයකට. ඉතින් එයින් පෙන්නුම් කරනවා අර මෙතනින් තවත් ජීවිතයකට එකතු වෙන්නේ තණ්හාව නිසායි. මොකද ඒකට හේතුව තණ්හාව බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තිබෙනවා හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලා තියෙන දෙයක්. ඒකට කියනවා භවනෙත්ති කියලා. භවයේ අරගෙන යන එක්කෙනා තමයි මේ තණ්හාව. ඒක නිසාම තමයි තණ්හාව ක්ෂය කිරීමෙන් මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන් කියලා කියන්නේ. භවයේ මේ භවයෙන් මිදෙන්න පුළුවන් කියලා කියන්නේ. මේ තණ්හාව හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලා තිබෙනවා. ඒ ඉස්සරහට නැඹුරු වීම තුලින් තමයි ඊළඟට උපාදාන වශයෙන් තවත් භවයක් අල්ලගන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ තණ්හාව සංසිඳවා ගත්තනම්, භවනෙත්ති කියලා කියන ඒ තණ්හාව සංසිඳවා ගත්තනම්, අන්න ඒ තැනැත්තාට නැවත භවයක් නෑ අරගින්න. දැන් මුළු මහත් සංසාර පැවැත්ම කියලා කියන්නේ පැතිරෙන ගින්නක් වගේ භවයෙන් භවයට ගමන් කිරීමක් නම් ඒකට හේතු වෙන්නේ, උපකාර වෙන්නේ තණ්හාවයි. ගින්නක් කියන එකට කොයිතරම් දර දැම්මත් ඇති වෙන්නේ නෑ. ඊළඟට ඒ තණ්හාවම තමයි ඉදිරියට නැඹුරු වෙලා මරණ අවස්ථාවේදී කෙනෙකුට තම තමන්ගේ සංසන්තක වස්තු ඒ හැම එකක් තුලින්ම ඒවා අතහැරලා යන්න වෙනව නේද කියලා ඒ බරපතල තණ්හාවක් ඇති වෙනවා. තමන් තාම මේ මුළු අවුරුදු 100ක් ජීවත් වුණත් තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණේ නැහැ, බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. ඉතින් ඒ ඉතුරු හරිය ඊළඟ භවයට එකතු කර ගන්නවා. ඒ ඊළඟ භවයට ප්‍රාර්ථනාවක් ඉබේම වගේ හිතේ ඇති වෙනවා. ඒ ප්‍රාර්ථනාවට අනුකූලව තමයි කර්මානුරූපව ඉදිරිපත් වෙන යම්කිසි නිමිත්තක්, සමහර විට ඒක මව කුසක් වෙන්නත් පුළුවන්, තිරිසන් සතෙකුගේ කුසක් වෙන්න පුළුවන්, අපායක් പ്രേත ලෝකයේ විදිහ තත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් මොකක් හෝ ඒවා සත්වයා භවය පතන නිසා, මේ තණ්හාවේ සංසිඳීමක් නැති නිසා අන්න ඒ නඹරුව උඩ අල්ලා ගැනීමක් කෙරෙනවා. ඒ අල්ලා ගැනීම තුලින් තමයි ඊළඟට නැවත භවයක් ලැබෙන්නේ. මෙන්න මේකයි ධර්මතාව. එතකොට යම්කිසි කෙනෙක් ඒ තණ්හාව ඉවත් කරලා තිබෙනව නම් අර අල්ලා ගැනීමක් නැහැ, ග්‍රහණයක් නැහැ. ඒකම තමයි දැන් නිවන ගැන කියවනකොට ඔය වචන තිබෙනවා අනාරම්මණං කියලා නිවන හඳුන්වනවා. අරමුණක් නැහැ. ඒ රහතන් වහන්සේගේ සිට අවසාන අවස්ථාවේ අරමුණක් ගන්නෙ නෑ. ඒ වගේම ප්‍රතිෂ්ඨාව අපතිට්ඨං කියලා කියනවා. යම් කිසි තැනක පිහිටලා නෑ. අමුතු ප්‍රණිධි, අමුතු බලාපොරොත්තු, ප්‍රාර්ථනා ආදියක් නෑ. ඒ වගේම ඒ අර ශූන්‍යත්වය, හිස් බව පිළිබඳ අවබෝධය නිසා පැවැත්මක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. අන්න ඒ විදිහට තත්වයට හිත ගෙනෙමින්මයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකේ ප්‍රතිපදාව තමයි මේ බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතිපට්ඨාන, හතර සතිපට්ඨාන ආදී යම් ධර්ම වලින්ම පෙන්නුම් කරලා තියෙන්නේ. අපේ සිත අර ඇලුම් ගැටුම් දෙකෙන් ඉවත් කළා, උපේක්ෂාවට ගෙනෙමයි. ඇලුම් ගැටුම් දෙක තුලයි මුළු මහත් සංසාර පැවැත්ම පවතින්නේ. ඒ හැම එකක්ම අර ඉදිරියට නැඹුරුවක් තිබෙනවා තණ්හාව නිසා, නොසන්සිඳුණු තණ්හාව නිසා. එතකොට ලෝකයා මේ දීර්ඝ කාලයක් සංසාරේ යන්නේ ඒ තණ්හාව කෙලවර කර ගැනීමේ බලාපොරොත්තුව උඩයි. නමුත් අර ගින්න කොයිතරම් දර දැම්මත් ඒක සෑහීමකටපත් වෙන්නේ නැතුව වගේ සංසාරයේ කෙලවරක් නැතුව අපි ඈතට ගමන් කරනවා. යම්කිසි අවස්ථාවක මේක තුලින් ඇතිවෙන දුක අවබෝධ කරගත්තනම් එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙතන මේ තණ්හාව සංසිඳවා ගත යුතු බවයි. අර බුදු පියාණන් වහන්සේ අර මරණ අවස්ථාවේ මරණය සිහිපත් කරන විදියේ ගාථාවල පෙන්වූ ආකාරයට ලෝකයා තුල තිබෙන ඒ ඇලුම් ගැටුම් ඉවත් කරලා ප්‍රියා ප්‍රිය ભેදයන් ඒවා හිතම අනුදාගෙන උපේක්ෂාවට ගෙනීමෙන්මයි සංසාර විමුක්තිය සැලසෙන්නේ. ඒකට තමයි අච්චුතං ඨාණං කියලා කිව්වේ. වෙනම තැනක් නෙවෙයි, චුත නොවන තැන. ඉතින් ඒ විදිහට ඒ චුතියට චුතිය කියලා කියන්නේ ගිලිහියාම. ගිලිහී යන්නේ යම් කිසි තැනක පිහිටා සිටියොත් පමණයි. ඒ පිහිටා සිටින්න උපකාර වෙන්නේ අර තණ්හාවයි ඇල්මයි. අන්න ඒ විදිහට නුවණින් කල්පනා කරලා බලනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මේ කථාන්තරය තුළින් අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන් වටිනා උපදේශ රාශියක් මේක තුල තිබෙනවා. දැන් විශේෂයෙන්ම ගුණධර්ම වශයෙන් බැලුවාම මේ මෞපිය උපස්ථාන ආදී ඒවා අපි යුතුයකම් වශයෙන් කරන්න ඕන. නමුත් අප අප ගැන හිතලා බලනකොට ජීවිතයේ ඒවා ඇලුම් බැඳුම් හැටියට මෞපිය දූ දරුවන් ආදීන් පිළිබඳව පවා ඒවායි තුල අපි ඇලුම් බැඳුම් වල හිර වෙලා හිටියොත් අන්න අර සංසාරේ තව තවත් ඈතට යනවා. ඒ වෙනුවට කරන්න තියෙන යථාර්ථය අවබෝධ කරගෙන මේ ලෝකේ හැම දෙයක්ම අපි සන්තක වස්තුවක් මේ හැම ඥාතිනුත් හැම දෙනෙක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා කියන අවබෝධය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. ඒකට විශේෂයෙන්ම උපකාර වෙන අනිත්‍ය සංඥා. මේ හැම අනිත්‍ය සංඥාව කියලා කියන්නේ හැම දෙයක්ම ඇතිව නැති වෙන ස්වභාවයක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අපි මේ මමයේ මාගේ කියලා ගන්න මේ ශරීරේ පවා මොහොතක් පාසා වෙනස් වෙනවා. ඥාති හිතයි සීනාදී අනිත් වස්තු පමණක් නොවේ. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි ගන්න හැම දෙයක් මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාවය තිබෙනවා. මේක සාමාන්‍යයෙන් අපට පෙනෙන්නේ නැහැ. දැන් අපි තණ්හාව කියලා කියන වචනය තුල තිබෙන දෙවිඩි ස්වરૂපයක්. තණ්හාව මගින් තණ්හාව කියලා කියන්නේ අල්ලා ගැනීම. තණ්හාව තුලින් ඇති වෙන දේ තමයි අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීමට උපකාර වෙන්න අපි යම්කිසි චිත්තජ රූපයක් වශයෙන් යම්කිසි දෙයක් හිතෙන් ඇති කර ගන්නවා. ඒකම තමයි අපි මේ නාම රූප හැටියට හඳුන්වන්නේ. ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. නමුත් අපි මේ අපේ හිතට අරමුණු වන දේ නාම රූප හැටියට හඳුන්වන්නේ. නාම ධර්ම කියලා වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන ඒ සිත පිළිබඳ ධර්ම පහක් තිබෙනවා. වේදනාවක් සංඥාවක් චේතනාවක් ස්පර්ශයක් මනසිකාරයක් කියලා කියන මේ සිත පිළිබඳ යම් ධර්ම තිබෙනවා. ඊළඟට ඒ වගේම අපි රූප කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා මේ හැම දෙයක්ම සකස් වෙලා තිබෙන මූල ධාතු හැටියට සලකන දේවල්. මේ හැම දෙයක්ම පිළිබඳ සිහිපත් කරගෙන ඒ දිනදා ජීවිතය ගෙවනකොට නාම රූප ධර්ම හැටියට ඊළඟට ක්‍රමක්‍රමයෙන් පේනවා මේවායේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒ තුලින් ඇත්ත වශයෙන්ම අර නාම රූප අරමුණ යම්කිසි අවස්ථාවක විනිවිද දැකීමෙන්ම තමයි විමුක්තිය සැලසෙන්නේ. සාමාන්‍ය ලෝකයා නාම රූපේ ඇලෙනවා. ඒකේ එල්බගෙන නාම රූපය බව තේරුම් නොගෙන ඒක මමත්වයෙන් අරගෙන ඒක තුල තණ්හාව ඇති කරගෙන ඒ තණ්හාව නිසාම නැවත නැවත භව මවනවා. ඒකට අපිට කරන්න තිබෙන්නේ අර විදර්ශනා වශයෙන් මෙන්න මේ ධර්ම ස්වභාවය අවබෝධ කරගන්න ඕන. මෙතන තිබෙන්නේ මේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන ධර්ම සමූහයක්. ඊළඟට මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා කියන අපි ද්‍රව්‍ය හැටියට සලකන දේවල් වල තියෙන මූල ධාතු ටිකත් උපමනයි තිබෙන්නේ. මේකට අර 아무තු දෙයක් නැහැ කියලා ඒ අවබෝධය තුලින් ඊළඟට නිරන්තරයෙන්ම සිත භාවනාවට නැඹුරු කරනවා නම් යම්කිසි සමත භාවනාවක පිහිටලා සිත සමාධිමත් කරගෙන සමාධිමත් හිතටයි මේවා යථා ස්වභාවය වැටෙන්නේ. අන්න ඒ විදිහට අපි මේ සාමාන්‍ය ලෝකයා හිතන විදිහට නෙවෙයි මේ නිවන කියලා තේරුම් ගන්න ඕනේ. සදාකාලික පැවැත්මක් නෙවෙයි මෙතන අච්චුතං ඨාණං කියලා කියන්නේ. මෙතන චුත නොවන තැන කියලා කියන්නේ ඒක මේ මෙලෝදිම ඇති කරගන්න තත්ත්වයක්. මෙලෝදිම මේ අපේ සිත නොගිලිහි යන තත්ත්වයකට ඇති කරගත්තනම් මරණ අවස්ථාවේදී අපට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට වැළපීම් ආදියකට හේතුවක් නැහැ. සිත එහෙම් පිටින්ම නිෂ්කලංකයි. ඒකට තමයි සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ. නැවත භවයක් මවන්නේ අපේ මේ සිතයි. මේ සිතෙන්ම අපි ඇති කරගන්නවා දෙබිඩි ස්වરૂපයක් වගේ තියෙන තණ්හාව. ඒක නිසා මමේ සහ මාගේ කියන ඒ දෙකත් ඉබේටම මතුවෙන තණ්හාවේ. තණ්හාව කියලා කියනකොට මමෙක් ඉන්නවා, මට මා සතු දෙයක් තිබෙනවා. අන්න ඒ විදිහේ දෙබිඩි ස්වરૂපය නිසාම තමයි අර දැන් අපි නිතර මතු කර ගන්න උපමාව තමයි මේවා තේරුම් ගන්නට මුවායි මිරිගුවයි. එතකොට මුවාගේ ඒ තෘෂ්ණාව කියලා කියන ඒ දිය පිපාසය නිසාම ඈත පෙනෙන අර යම්කිසි දෙයක් මිරිගුවක් හැටියට ඒ මුවා තේරුම් ගන්නේ නැහැ. ඒක වතුරේ කියලා හිතා ගන්නවා. ඉතින් වතුර එතනයි මම මෙතනයි කියලා මුවා ඒ වතුර බීමට දුවනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි අර ලෝකයා සාමාන්‍යයෙන් නොසන්සිඳුණු තණ්හාව නිසා අසු වෙන හැම දෙයක් මේ චිත්තජ රූපය ඒක දෙයක් හැටියට සලකලා ඒක ඔස්සේ දුවනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ දිවිල්ල වෙනුවට මෙතෙන්දීම ඒවයි යථා තත්ත්වයේ තේරුම් ගන්න කියලා අපි සමහර විට තමත් උපමාවකින් ඔය දක්වන්න පුළුවන්. මේ කෙනෙක් සමහර කෙනෙක් තමන්ගේ හේවණැල්ලට බයේ දුවනවා, තවත් කෙනෙක් හේවණැල්ල යට කරන්න හේවණැල්ල අල්ල ගන්න දුවනවා. අන්න ඒ වගේ දෙපැත්තකටයි ලෝකයා දුවන්නේ බොහෝ විට. මේ ජීවිතය ගැන කලකිරීලා දිවි නසා ගන්න, එහෙම නැත්නම් මෙතනින් කෙලවරයි කියලා එහෙමත් හිතනවා ඇතම් කෙනෙක්. තවත් කෙනෙක් හිතනවා මෙතන සදාකාලික ආත්මයක් මේක ඇතුලේ තියෙනවා, ඒක ආරක්ෂා කරගෙන ඒකම තමයි බ්‍රහ්මත්වයට ගෙනියන්න ඕන කියලා. කොයි දේ නොයි කුදෘෂ්ටිවාද ඇති කරන බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්නුම් කරන්නේ. මෙතන ඒ අතරත් මේ අතරත් දුවන්නේ නැතුව මේ යථාභූත හැටියට ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නේ කියලා. ඒ තේරුම් ගැනීමට උපකාර වෙන්නේ අපගේ එදිනදා ජීවිතයේදී මේ හැම දෙයක් පිළිබඳව අන්න අර නාම රූප ධර්ම මතු කරගෙන මේ හැම දෙයක්ම තුල තිබෙන්නේ මෙච්චරයි. එහෙමත් නැත්නම් කියනවා නම් මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ඒ ධර්ම සමූහය විතරයි මෙතන තිබෙන්නේ. මෙතන මම මාගේ කියලා ගන්න ගත යුතු දෙයක් නැහැ. අන්න ඒ විදිහේ අවබෝධයක් ඇතිව මේවා ජීවිතය පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කරනවා නම්, ඇතිවීම නැතිවීම පක්ෂය මෙනෙහි කරනවා නම් ඒතනත්ට පුළුවන් ක්‍රමක්‍රමයෙන් අර ඇලුම් බැඳුම් වලින් මිදෙන්න. ඒ වගේම නිතර මරණ සතිය දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මරණ සතිය කියලා කියනකොට අපි සමහර විට මේක ඈතට දැම්මට මොකද මේ හැම මොහොතක්ම අපේ මේ ශාරීරිය ගෙවි යනවා. දැන් අතන ජරා සූත්‍රය කියලා කියන්නේ මහලු වයසට මේ මහලු වයසට පත්වීම හැම මොහොතක් දක්වාම අපේ මේ සිරුරේ සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. එතනම තමයි අවිද්‍යාව තිබෙන්නේ. මේ හැම මොහොතකම මේ වගේ පුදුම අන්දමේ වේගයකින් මේ ශාරීරිය ගෙවි යනවා. සිත පිළිබඳවත් එහෙමයි. සිතට අසු වෙන මේ හැම දෙයක්ම අර වඳුරෙක් අත්ෙන් අත්තට පැනලා යනවා වගේ ඒ අරමුණෙන් අරමුට හිත පැනලා යනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තුළ මේ කෙනෙක් මමය කියලා එක්තරා වැරදි අදහසක් භ්‍රාන්තියක් ඇති කරගෙන තිබෙනවා. ඒකම තමයි සංසාරයේ දිගින් දිගට දුකට හේතු වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරලා තිබෙන්නේ මෙතන මේ තියෙන ධර්ම ස්වභාවය මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරලා මේවා අනිත්‍ය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ අනිත්‍ය යමක් අනිත්‍ය නම් මේක දුක් ස්වභාවයක්. ඒ දුක් ස්වභාවයක් ඇතිනම් ඒක මමය මාගේ කියලා ගන්න බැරි බව බුදු පියාණන් වහන්සේ නිතරම මතු කරලා දීලා තිබෙනවා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට දිනදා ජීවිතේකට උපකාර වෙන දේවල් තමයි මේක. මේ අවබෝධය එකපාරටම බණක් ඇහු පමණකින් ලැබෙන්නේ නැහැ. මේකට ගත යුතු යම් මාර්ගයක් තිබෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කය වචන හික්මවා ගන්න ඕන ශීලයෙන්. යම් කිසි ශීල සමාදානයක් තුළින් කය වචන හික්මවා ගන්න ඕන. කය වචන හික්මවා ගත්තට පස්සේ හිතේ යම් කිසි එපමණකිනුත් යම් කිසි විවරයක් ඇති වෙනවා. පසු තැවිලි නැතිව සුචරිතයට යොමු වෙලා අන්නේ විවරය තුළින් ඊළඟට සමාධිය යම් කිසි කමඨහනක් පිහිට කරගෙන සිත එකඟ කරගන්නවා. එකඟ වුණු සිතෙන් තමයි මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ, විශේෂ දැකීමක්. ඒ විදර්ශනාව වශයෙන් ඊළඟට සිතට ඒ විදිහට දියුණු කරගත්තු හිතට අන්න කයේ යථා ස්වභාවය පේනවා. කය අනුව පවතින වේදනාවල් නේ, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ඔය සතර සතිපට්ඨාන වශයෙන් දක්වන්නේ. මේ කය අනුව බලනවා. කය අනුව බලනවා කියලා කියන්නේ මේ කය මගේ කියලා හිතනවා නෙවෙයි, මේ කය හැටියටම බලනවා. මගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා මේ කය කියන එකේ මේ ධර්මතාවයේ ආකාරයෙන්ම දැකීමයි කායානුපස්සනා කියලා කියන්නේ. ඒ වගේම මේ කය අනුව තිබෙන වේදනාවනු මේවා එන යන දේවල් හැටියට දුක් වේදනා හෝ සැප වේදනා හෝ මධ්‍යස්ථ වේදනා හෝ මේ විදියයි කියලා ඒවා එන යන ආකාරය බලනවා. ඒ වගේම සිතෙත් හැසිරීම, සිත ඒ අවස්ථාවල් වල වෙනස් වෙන ආකාරය, ඊළඟට සිතට අරමුණු වන දේවල්, ඔය හැම එකක් තුළම අර සමාධි සිතෙන් බලනකොට මේවායේ අනිත්‍යතාවය ඉබේටම පැහැදිලි වෙනවා. මේ හැම එකක්ම එකක්වත් රඳන්නේ නැහැ, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන ඒ සංඥාව වෙනවා. ඉතින් ඒකට දැකීමට උපකාර වෙනවා සතිය කියලා කියන ඒ සීය. හොඳට සීය පිටුවාගෙන සමාධිමත් සිතකින් ඒ එදිනදා ජීවිතය ගෙවනකොට මේ තම තමන්ගේ ශරීරත් අනුන්ගේ ශරීරත් පිළිබඳව මේ යථා තත්ත්වයේ අවබෝධ වෙන ලෝකයේ තමන් පරිහරණය කරන හැම වස්තුවකේම අනිත්‍යතාව හැත්ත වශයෙන්ම අපි මේ පරිහරණය කරන එකකින් ගත යුතු නියම ප්‍රයෝජනය ඒ දිනදා හිතන ප්‍රයෝජනය නෙවෙයි. ඒවා අර ධර්මයට යොමු කළා. ඒවායේ අනිත්‍යතාව දැකීමට නිදර්ශන හැටියට බලන්න ඕන. ලෝකයේ දිහා අමුතු දෘෂ්ටියකින් ධර්මානුකූල දෘෂ්ටියකින් බලනකොට ලෝකයේ ජීවිතයේ හැම අවස්ථාවකම මේ ධර්මයට නඟලා මේක තුළින් බුදු පියාණන් වහන්සේ දේශනා කර චතුරාර්ය සත්‍ය දකින්න උත්සාහවත් වෙන්න ඕන. එදිනදා ලැබෙන අත්දැකීම් තුළිනුත් බුදු පියාණන් වහන්සේ දැන් ඔය චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ මුළු මහත් පැවැත්ම දුකක් කියන එක. මේ පැවැත්මේ දුකෙන් කොටසක් තමයි මේ මගේ මේ අත්දැකීම තුල තිබෙන්නේ කියලා. ඊනාට ඒක හොඳට විමසලා බලනකොට ඒක යටින් තියෙන කිසි තණ්හාවක් තිබෙන බව Tamanට වැටහෙනවා. එතකොට ඒ තණ්හාව යම් අවස්ථාවක නැති කරගත්තා නම් එපමණකින් යම් කිසි සැනසීමක් තිබෙනවා. ඉතින් ඒක ඒ දැකීමට උපකාර වෙන දර්ශනය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. හරි දැක්ම පහළ කරගන්න සම්මා දිට්ඨිය කියලා කියන ලෝකයේ ඇත්ත ඇති හැටි දැකීමේ ශක්තිය. ඒ වේ අධිකරගත්තාම ඇතුළත ඇති වෙන පරිවර්තනයමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දැක්වෙන්නේ. ඉතින් මේ මාර්ගයේ ගමන් කිරීමට ඇත්ත වශයෙන්ම ශීලයෙන් ආරම්භ කළා. අර සමාධියෙන් සිත එකඟ කරලා ඊළඟට තමයි මේ ලෝකේ යත බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රකාශ කළ ආකාරය දකින්න පුළුවන් වන්නේ. ඉතින් ඒක නිසා මේ හැම පින්වත් මේ පින්වතුන් නිතර කල්පනා කරන්න ඕන මේ අර බුදු පියාණන් වහන්සේගේ මව්පියන් මේ තරම් ඉක්මනින් රහත් උනායි ඒ විදිහට උනායි කියලා අපිත් එහෙම හිතන්න නරකයි. අපි උත්සාහය දරන්න ඕනේ සඳහා විශේෂයෙන්ම ඒකට උපකාර වෙන ධර්ම තමයි දැන් මේ පින්නතුනුත් මේ අවස්ථාවේ ශීල සමාදාන ආදියෙන් ඊළඟට බණ භාවනා ආදියෙන් මේ කරන්නේ. ඉතින් මේ අපේ බලාපොරොත්තුව මේ දීර්ඝ සංසාරයේ යාමනොවේ. අපි කල්පනා කරන්න ඕන බොහෝ දෙනා දුක කෙලවර කරන්න හේතුවත් භවය පිළිබඳ ප්‍රාර්ථනා තිබෙනවා. මේ පැවැත්මේ රැඳී ඉඳගෙනම දුක කෙලවර කරන්න බොහෝ කෙනෙක් උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ විතරයි මේකට ඒකාන්ත විසඳුමක් පෙන්වා දුන්නේ. මේ ඇත්ත වශයෙන්ම මේ භවය පවතින්නේ අර තණ්හාව නිසා. මේ තෘෂ්ණාව කියලා කියන මේ නොසන්සිඳෙන ආසාව සිත් තුළ තිබෙන තාක් අපිට බෑ මේ සංසාරයෙන් මිදෙන්න. මොකද ඒක තුළ තිබෙනවා අර හිත නැවත පැවැත්මක් බලාපොරොත්තු වෙන තත්වයක්. එතකොට ඒ බලාපොරොත්තු ඉවත් කිරීමට තමයි බුදු පියාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් මේ මාර්ගය දක්වලා තිබෙන සතර සතිපට්ඨාන ආදී වශයෙන් මේ හැම එකකින්ම අපේ මේ සිත තුළ තිබෙනවා මේ ශක්තිය. සිත යම් කිසි අවස්ථාවක මේකේ යථා ස්වභාවය අවබෝධ කරගත්තනම් ඒ අවස්ථාවේ ඇල්ම ගැටීම දෙකින්ම ඉවත් වෙලා හිත මධ්‍යස්ථ තත්වයටපත් වෙනවා. උපේක්ෂාව කියලා කියන්නේ නිවන කියලා කියන්නේ උපේක්ෂාවේ උච්චම අවස්ථාව, ගැඹුරුම අවස්ථාව. මේ උපේක්ෂාව කියලා කියනකොට අන්න අර එතෙන් තියෙන්නේ ගිලිහින යන තත්වයයි. මධ්‍යස්ථ තත්වයට පැමිණියාට පස්සේ යමක් අල්ලගන්නෙත් නැහැ, අතහරින්නෙත් නැහැ. ඒ අවස්ථාවේ පුදුම අන්දමේ සැනසීමක් තිබෙන සාමාන්‍ය ලෝකයා ඇලුම් ගැටුම් දෙකිනුයි විනෝදයක් සතුටක් ලබන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ඉතාමත්ම සියුම් සැපයක් තිබෙන ওই උපේක්ෂාව මධ්‍යස්ථ බව කියන එක. ඒ මධ්‍යස්ථ බව තුළින් අර සිත පුදුම අන්දමේ සංසිඳීමකටපත් වෙනවා. ඒ සංසිඳීමේ අවසාන කෙළවර තමයි නිවන කියලා කියන්නේ. එතකොට අමුතු ලෝකයක් නෙවෙයි මෙතන මේ නිවීම කියලා කියන්නේ. අර බුදු පියාණන් වහන්සේ දීන උපමාවෙම ඒක තිබෙනවා. ලැබු ගින්නක් පැතිරෙනකොට ඒක එකතු වෙන්න ඒ ගින්න මහ භයානක ගින්නක් බවට පත් වෙනවා. ගහින් ගහට එකතු වෙලා යනකොට මහා ගින්නක්. ඒ වගේම තමයි මේ අපි මේ දීර්ඝ කාලයක් අපි එක එක්කෙනෙක් ගැන හිතනකොට ලැබු ගින්නක් හැටියට හිතුවට කමක් නැහැ. අනන්ත කාලයක් මේ දීර්ඝ සංසාරයේ අපි අර විදියට දැවි දැවි ගිහින් තියෙනවා. අපි හිතන අපි මේ පැවැත්ම කියලා කියන්නේ මේ දැවීමට ගන්න උත්සාහයක් පමණයි. අන්තිමට මේෙන් දැවෙන්නෙත් අපමයි. අන්න ඒක නිසා මේක මේ උපාදානය කියන කණ්ණාවේ වගේම දෙබිඩි ස්වභාවයක් තිබෙනවා. ගින්න දර අල්ල ගන්නවා, දර ගින්න අල්ල ගන්නවා. අන්න ඒ වගේ දෙයක් මෙතන. එතකොට අපි අල්ල ගන්න දේත් අපි දෙකොටසම දැවෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇසක් දැවෙනවා, රූපයක් දැවෙනවා, කනක් දැවෙනවා, අසද්දයක් දැවෙනවා, දිවක් දැවෙනවා, රසක් දැවෙනවා. මේ හැම එකක්ම දැවෙන හැටියට බුදු පියාණන් බුද්ධඥාණයට පෙනී ගියේ ඒකයි. මේ අර ගින්නක් දැවෙනවා, ගින්නට අහු වෙන දරක් දැවෙනවා. ඔන්න ඔය විදිහේ. එතකොට ඒක තමයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල මේ එක වචනයකට වගේ කැටි කරලා පෙන්වන සබ්බං ආදිත්තං හැම දෙයක්ම ගිනි අරගෙන දැවෙනවා කියලා. මුළු ලෝකෙම දැවෙනවා කියලා. ඉතින් මුළු ලෝකෙම දැවෙනවා කියන මේ දර්ශනය සාමාන්‍ය තරුණ පිරිසට එහෙම මේක අහනකොට පුදුම හිතෙනවා. මේ තරම් මේ විනෝද වෙන්න පුළුවන් ලස්සන දේවල්, ප්‍රියමනාප දේවල් තියදී බුදු පියාණන් වහන්සේ මොකද මුළු ලෝකය දැවෙනවා කියලා කිව්වේ? නමුත් ඔන්න ඕකයි නියම தত্ত্বය. මේ එක ජීවිතයක් ගත්තත් අපි මේ දවසක් තිස්සේ අපි මේ දැවි ඒ ගැටලු ඔස්සේ, ප්‍රාර්ථනා ඔස්සේ දැවි රැ නිදි නැතුව දැවි ගත කරනවා. ඊළඟ භවය කියලා කියන්නේ සංසාරය කියලා කියන්නේ ඒකයි. මෙතෙන්දි දවලා මේ දර මදි වුණාම තව දර එකතු කර ගන්නවා. ওই විදිහට සම්පූර්ණ එක එක පුද්ගලයා ලැබුණක් හැටියට සැලකුවත් කමක් නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ලැබුණ මේ සංසිඳ වීමේ ක්‍රමයයි. එකට උපකාර වන්නේ අර අතන උපමාවේ දැක්වූ ආකාරයට ගින්නක් පැතිරෙන උපකාර වෙන්නේ වාතය නම්. ඒ හුණඟ නැති වෙනකොට ඒ ගින්න ඒ තවත් ඈතට විහිදෙලා යන්නේ නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ අන්නේ අර උපාදානයේ හැටියට මරණ අවස්ථාවේ සිටින තණ්හාව. තණ්හාව තමයි අල්ලගන්නේ. ඒ තණ්හාවයි අල්ලගන්නේ තව දෙයක්. ඒක නිසා තණ්හාව මෙතෙන්දිම සංසිඳෙව්වොත් ඔන්න මීට එහාට යන්නේ නැහැ. මෙතනින්ම ඉවරයි. මෙතනින්ම ඉවරයි කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු වල හතරින් සකස් වුණු අර මහූපියන්ගේ උපකාරයෙන්ුත් මේ ආහාර පාන ආදීනුත් ගස්කොළන් ආදීන් ලබාගත්තේ හැම දෙයක් තුලින්ුත් අපි මේ ගොඩනගාගත්තු ශරීර කූඩුව මේක පොළවටම බාර දෙනවා. පොළවට අයිති දේ පොළවටම බාර දෙනවා. පස් වලින් හැදුණු දේ පස් වලටම බාර දෙනවා. ඊළඟට ඉදිරියට ගෙනියන්න දෙයක් නැහැ. ඇයි තණ්හාව නැහෙනි? ආසාවක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් පිපාසයක් නැහැ. පිපාසයක් නැති මිනිහෙකුට වතුර පොවන්න යන එක වගේ තමයි රහතන් වහන්සේකට තවත් භවයක් පිළිබඳ උනන්දුවක් ඇති කරන්න බලාපොරොත්තු වීම. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ නියම අන්දමින්ම මේ සංසාරේ ගැටලුවට මේකට පිළිතුරු දුන්නා. අනිකුත් ශාස්ත්‍රවරු නොයෙකුත් දේවල් කිව්වට මොකද මේ විමුක්ත පුද්ගලයා අහවල් තැන උපන්නා කියලා බුදු පියාණන් වහන්සේට එහෙම කියන්න බැරි නිසාමයි ඒ වෙනුවට වෙන විසඳුමක් දුන්නේ. මෙතන නියම විසඳුම රහතන් වහන්සේ කළා තියෙන්නේ තණ්හාව කපා හැරියා. අර සසරට බැඳිලා තිබෙන බැමි කොකු අනිත් පැත්තට හැරෙව්වා. එතකොට තවත් එකට සම්බන්ධයක් නැහැ නේ බැමි කොකු අනිත් පැත්තට හැරෙව්වා. ඊළඟට මාණය කියලා කියන අස්මි මාණය මමයේ මාගේ කියලා කියන ඒ බොරු මාන්නේ ඒක යථා ස්වභාවය අවබෝධ කරගෙන දුක කෙලවර කරගත්තා. ඔච්චරයි විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන්න තියෙන්නේ. අසුවල් තැනක උපන්නා කියන එක නෙවෙයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ නිවැරදි පිළිතුර ආයතන දීලා තිබෙන්නේ. අර වච්චකොත්ත පරිබ්‍රාජිකට තේරුන්නේත් නැහැ. දැන් ඉන්න බොහොම පඩිවරුන්ට තේරෙන්නේත් නැහැ. ඒ අය කල්පනා කරන නිවන කියන කියන්නේ යම්කි සදාකාලික පැවැත්මක් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළා භවය සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා නිත්‍ය පැවැත්මක් කිසිසේත් හොයාගන්න බෑ. ඒ වෙනුවට කරන්න තිබෙන්නේ මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම අතහරින්න සිද්ධ වෙනවා. මේ හැම එකම අනිත්‍යතාව ධර්මයට යටයි කියන අවබෝධය ඇති කරගෙන අපිට කරන්න තිබෙන්නේ අන්න අර ගින්න. ගින්න මෙතෙන්දිම නිවා ගැනීමයි. ඒ නිවීම තමයි නිවනේ කියලා කියන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ නිවීම තමයි හැම බෞද්ධයෙකුගේම පරමාර්ථය විය යුත්තේ. පැවැත්ම නොවේ නැවැත්මයි. අන්න ඒක හොඳට හිතර දමාගෙන ඒක ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරන්න ඉදිරියකට දාන්න නරකයි. මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභ වූ සද්ධර්ම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලබාපු අවස්ථාවක අපි මේ හැම ධර්ම දේශනාවකින් පෙරලා ගන්න ඕනේ. අනිකුත් සාමාන්‍ය කතාන්තරයේ සිද්ධි වලින් ලබන විනෝදය නෙවෙයි. ඒවා තුළ ඇති ගැඹුරු ධර්ම ඒවා තමන්ගේ ජීවිතයට උපකාර කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ පින්නතුනුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් විශීලයක පිළිහිටලා කය වචන හික්මවාගෙන මේ අවස්ථාවේ පැයක් පමණ වේලා අර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කෙනේ ගුණ ධර්ම දිනු කරගන්න උපකාර වෙන්නා වූ නිවනින් කුළු ගැන්වෙන එක්තරා වටිනා දේශනාවකට සම්දුන්නා කියලා හිතා ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ මේගේ චරිතය තුලිනුත් ඒ දේශනා තුලින් තම කේගත් තුලින්ම ලෝකයාට පුදුම අන්දමේ ආදර්ශයක් දීලා තිබෙන්නේ. එතකොට මේ මරණ සතිය විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතය මේක මරණ අවස්ථාවේ අනිකුද කෙනෙකුන් මළගිය අවස්ථාවේ හිත නගාගත් දෙයක් හැටියට නොවේ හැම මොහොතකම එළඹ සිටි දෙයක් හැටියට තම තමන් තුලම මේ මරණේ ක්‍රියාත්මක ශරීරය තුල මරණේ පදිංචි වෙලා ඉන්නවා කියන තරමටමගේ ඒ විදිහට කල්පනා කරගෙන මේ හැම එකකම යථා ස්වභාවය හිතට දාගෙන ජීවත් වෙනවා නම් ඒ බඳු පුද්ගලයාට අර ඇලුම් ගැටුම් ඒ වගේම ශෝක මසුරුකම් ඒ හැම එකක්ම කිජුබම් කිජුකම් ලෝභකම් ආසාවන් ඒව ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා අන්න බුදු පියාණන් වහන්සේ දක්වා දාලා අර උපේක්ෂාවෙන් ලැබිය හැකි ඉතාමත්ම සියුම් මන්දමේ ශාන්ත වූ උතුම් වූ සැනසීම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා දැන් මේ පැයක් පමණ වේලා මේ පින්නතුන්නේ රැස් කරගත්තු කුසල සම්භාරයේ ධර්ම ශ්‍රවණානිසංස වශයෙන් ඒ වගේම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට හේතු වෙන යම් කුසල ධර්මයන් එකතු කරගත්තා නම් ඒ වායේ ශක්තිය උපකාර කරගෙන මේ කල්යාණ මිත්‍රය ආශ්‍රය ලබාගෙන මේ ජීවිතයේදීම හැකියතාක් උත්සාහ කළ බණ භාවනා කරලා අවම වශයෙන් සෝවාන් තත්ත්වය හෝ උපරිම වශයෙන් අරහත් තත්ත්වය හෝ ලබාගෙන මේ අති භයානක සංසාර දුකින් අත් මිදල උතුම් මහා මහණියනි සැන්සෙන්ට ධර්ම ශ්‍රවණානිසංසත් ඒකාන්ත හේතු ආශනාවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවිචේ සිට අකනිට දක්වා වූ සියලුම සත්වයින් මේ දුව සංසාර දුකෙහි ගැලී සිටින සත්වයින් ධර්ම ශ්‍රවණානිසංසය වශයෙන් ධර්ම ශ්‍රවණයේ වශයෙන් ලබාගත හැකි පින් ධර්ම දේශනාවමේ වශයෙන් මේ රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න කැමති නම් මේ හැම කෙනෙක්මත් ඒ අනුමෝදන් වී හැකිතාක් මෙන්න අජරාමර සංඛ්‍යාතු උතුම් මමා මහණියනි සංසාර දුක්ඛය කෙලවර කර ගනිත්වා කිනේ මේ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්මි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. හිමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාන නිබ්බාන පත්තිය දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භය ශෝකප්පත්තාච නිශෝකා හන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භය ශෝකප්පත්තාච නිශෝකා හන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භය සප්පත්තාච නිශෝකා හන්තු සබ්බේ විපානිනෝ සබ්බීතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.